ఆనరబుల్ జేసీ అలవత్ వల్ల
గారు ములా సనరుడ మంత్రిత్వమని 2023 వర్షే పలవిని అవస్థావ పార్లమెంటుయే కథాకరణ ఏజామా శుభపతనవా విశేషం 2022 వర్షే అపి అద్దెక్క అవాసనావంత ఏవగేమ అపే రటే జనతావట జీవత్ వెన్న బెరి అవస్థావక్ ఉదావన ఏ సియల్ల విసందిలా అపే రటే జనతావ జీవత్ కరవన వసరక్ కరన్న 2023 వర్షే అపి హమ కెనాటమ ఆండు పక్షేటత్ ఏవగేమ విపక్షేటత్ ఏ పార్లమెంటుయే జనతా నియోజితయ హటియట అపడే అవస్థావ మదిహత్ వెలా జనతావ జీవత్ కరవన వర్షయక్ బావట పత్ కరన్న అవస్థావ లభెన్నే కియలా ప్రార్థనా కరనవా. ఈ వగే విశేషయෙන්ම మతక్ కరන්න ඕනේ මේ වෙලාවේ මෙම අවස්ථාවේ ඉදිරිපත් කරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකයේ ආපසු ලබා ගැනීම කියන කාරණාව සම්බන්ධයෙන් තමයි දැන් දිගටම කතා කරන්න තියෙන අවස්ථාව. නමුත් විශේෂයෙන්ම මේ වසරේ ආරම්භක පාර්ලිමේන්තු සැසියේ නිසා මම මතක් කරන්න ඕනි මේ වෙලාවේ අපේ රටේ ජනතාව ඉතාමත් අපහසු තැනකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මහජන නියෝජ්‍ය හැටියට අපි මේ තත්ත්වය තුළ අපි ඉතිහාසයේ දන්න ඉතිහාසයේ විශේෂයෙන් අපේ රට නිදහස ලැබලා 1948 විදේශිකයන්ගෙන් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තුළ මේ ආපු කාල සීමාව තුළ අපේ රටේ ජනතාව ඉතාමත් අමාරුම කාලයක් දැන් ගෙවන්නේ. ඒ නිසා මේ තත්ත්වය තුළ මේ වකවානුව තුළ ජනතාව ප්‍රශ්න ගණනාවකට මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කතා කරන්න ඕනේ ඒ සම්බන්ධයෙන්. දැන් මේ බදු පිට බදු ජනතාවට පිටට වැටලා තියෙනවා. ඒතර අපි දැක්කා පහුගිය කාල සීමාව තුළ 2094 න් පස්සේ මේ රටේ පාලන බලය දීර්ඝ කාලයක් එක කණ්ඩායමක් බලය ක්‍රියාත්මක කරන්න ගියා. ඒත් එක්කම 2005 න් පස්සේ රාජපක්ෂ පාලනය තුළ අද අවසාන වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 69 ලක්ෂයක් ඡන්ද බලයෙන් බලයට පත් වෙලා අපේ රටේ අවුරුදු දෙකක් ඇතුළත මේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වය අද උදා වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනි මේ ඇති කරලා තියෙන තත්ත්වයෙන් අපි ගොඩ යන්න මේ නව වසර අපි කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ. දැන් අපිට පේනවා ගෝඨාභය රාජපක්ෂයෙන් පස්සේ ජනාධිපතිරයෙන් පස්සේ එතුමා ජනතාව පාර්ට බෑලා පළවා හැරියට පස්සේ දැන් ආපහු ඒකෙම දිගුවක් ඉස්සරහට යන තත්ත්වයක් අපිට පේනවා. රටේ ජනතාවගේ බලාපොරොත්තු මෙතනද? දැන් අද රටේ හැම අංශකින්ම අපි බැලුවාම අපිට පේනවා ව්‍යාකූල තත්ත්වෙට ගිහිල්ලා තියෙනවා. දැන් මේ පළාත් පාලන මැතිවරණය අපි මේ ගැන කතා කරන්න ඕනේ. මේ වෙලාවේ පළාත් පාලන මැතිවරණය තියන්න දින නියම වෙලා තියෙනවා. ඒ කියන්නේ මැතිවරණයේ වසරකින් ඇමතිවරයාට තියෙන බලතල අනුව කල් දාලා දැන් ආපහු මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කාල සීමාව ඇවිල්ලා තියෙනවා. දැන් මේකෙදි බලන්න මේ වෙලාවේ අපි දකිනවා ඒකට ප්‍රතිගණනාවකින් අද කතා කරනවා. රටේ ජනතාවගේ ජනමතයේ විමසන්න තියෙන හොඳ අවස්ථාවක්. එක පැත්තකින් මොකද රටේ ජනතාව දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා එහෙම නැත්නම් 2019 නොවැම්බර් මාසේ 69 ලක්ෂයක් ඡන්දේ දුන්නට ඒ පත් කරපු ජනාධිපතිවරයාම රටේ ජනතාව පාරට බහලා බලව හැරලා තියෙනවා. ඒතර ඒ තත්ත්වයත් එක්ක අද තියෙන ඒ ජනමතයේද දැන් මේක පළාත් පාලන මැතිවරණය ඇත්තටම මේ වෙලාවේ අපි පැහැදිලිවම කියනවා මැතිවරණ ක්‍රමය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම දැක ජනාධිපතිතුමා කියලා තියෙනවා පළාත් පාලන මැතිවරණේ එතුමාගේ පක්ෂයේ කණ්ඩායම හම්බුන වෙලාවේ කියලා තියෙනවා එතුමා මේකට දායක වෙන්නේ නැහැ. මොකද එතුමා වසර දෙකකට බලයට පත් වෙලා එතුමාට තියෙන මේ තියෙන தত্ত্বය කඩිතු කරලා තියෙන නිසා එතුමා මේකට දායක වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒත් එක්කම එතුමා කියලා තියෙනවා අපි අයවැය මුදල් වෙන් කරලා තියෙන මන්ත්‍රීවරු 4000 ක විතර පඩිගෙවන්න. මම දැක මාධ්‍ය තුල. ඒතර ඉතුරු 4000 ගෙන බලා ගන්න කියලා. දැන් මම දැනගන්න මම පැහැදිලිවම කියනවා දැන් මේ අලුත් මේ කොට්ටාස ක්‍රමය තුල අලුත් කියන්නේ පහුගිය කාල සීමාව තුල මේ අවුරුදු 2015 මේ ගෙනාපු 2018 පළාත් පාලන මැතිවරණ ගෙනාපු ක්‍රමය තුල ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. පළාත් පාලන ආයතන පවත්වාගෙන යන්න බැරි තැනට. ඒ වගේ දින ණයත් ප්‍රායි සභාවට එනවා, පරදින ණයත් ප්‍රායි සභාවට එනවා. දැන් මොකද්ද දන්න මේ ක්‍රමය? ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ජනාධිපතිතුමාට ඇත්තටම මේ වෙලාවේ දැන් පරණ එදා 87 පළාත් පාලන පනත අනුව අංක 15 දරන පනත අනුව ඒ ගෙනල්ලා තිබුණු මැතිවරණ ක්‍රමය තුල ලයිස්සුවක් ඉදිරිපත් කළා, මනාප ලයිස්සුවකට ඡන්ද දෙන ක්‍රමය තුල මම දන්නා එක වෙනස් කරේ ඇයි කියලා මේ වර්තමාන අගමැතිතුමාගේ කමිටුවේ ඉන්නේ. ඒ වෙලාවේ අපේ 2015 හඬු කාලේ තමයි මේ වෙනස ඇති කරේ. අපි ඒ වෙලාවෙත් එක්ක විරුද්ධ වුණා. දැන් ඒ වෙනස් කිරීම තුල ප්‍රශ්න පිට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මන්ත්‍රීවරු දුගුණයක් වුණා. පළාත් පාලන ආයතන හැම එකම සභාශාලා ලොකු කරන්න සිද්ධ වුණා. ඒ වගේම විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ එහෙම තත්ත්වයක් තුල දැන් අපිට අවස්ථාවක් තියෙනවා පාර්ලිමේන්තුවේ. දැන් අපි මෙතන යෝජනා කරා විපක්ෂයක් හැටියට. පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේන. පරණ ක්‍රමයට ගිහාම මන්ත්‍රීවරු 4000යි. දැන් 8000ක් ඉන්න එක 4000 වෙනවා. ඒතර මනාප ලයිස්ට් තුල කාටද පළාත් පාලන කොට්ටාසියක් කියන්නේ ග්‍රාම සේවක වසම් 30ක් 40ක් පොඩි ප්‍රමාණයක්. ඒ පළාත් පාලන කොට්ටාසිය තුල ඕනම අපේක්ෂකයෙකුට මේ මනාප තියෙනවා කියන්නේ දිස්ත්‍රික් ඡන්දයක් නෙවෙයි මේක. ගයින් එකට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. හැම වර්ගයක්ම හැම ජාතියක්ම නියෝජනය වෙන්න පුළුවන් ඒ ලයිස්ට්ුවේ. එහෙම තිබ සාධාරණ ක්‍රමයක් අද වෙනස් කරලා අවුල් ජාලාවක් බවට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම පැහැදිලිවම කියනවා රජයට ජනාධිපතිතුමාට ඔබතුමා කියනවා නම් 4000කට විතරයි. පඩි ගෙවන්න කියන එක
කියලා. Order please. Deputy Speaker will take the chair.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි කියනවා මේ පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් මේ වෙලාවේ මේ තත්ත්වය තුළ අපි විපක්ෂයක් හැටියට අපි දිගින් දිගටම කිව්වා. මේ පාර්ලිමේන්තුවේ සභාව තුළත් අපි කතා කරා. අපි ලෑස්ති ඕන වෙලාවක විපක්ෂයක් හැටියට, ප්‍රධාන විපක්ෂය හැටියට ඔබතුමාලා ආණ්ඩු පක්ෂය එකඟ නම් ඒ පරණ ක්‍රමයට ගිහිල්ලා පාර්ලිමේන්තුවෙන් ඒ වෙනස්කම් ටික කරලා ඉතා ඉක්මනින් මේක කල් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව අපිට කැඳවන්න පුළුවන්.
අධිකරණ මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගරු අලවත්වල මන්ත්‍රීතුමා කියන කාරණය සම්පූර්ණයෙන්ම සත්‍යයක්. හැබැයි පොඩි සංශෝධනයක් කරන්න ඕන ගරු මන්ත්‍රීතුමා. මේක කණ්ඩායමක් විදියට ගෙනාපු එකක් නෙවෙයි. මේක ගෙනාපු වෙලාවේ මුල ඉඳලම විරුද්ධ වෙච්ච කෙනෙක් තමයි මම. මේක මුළු පාර්ලිමේන්තුවේ හැම පක්ෂයක්ම එකට එකතු කරගෙන තමයි සම්මත කරේ. දැන් මේක ගෙනාවු දවසේ ඉඳලා මේ ව්‍යාකූල තත්ත්වය ඇති වෙනවයි කියන කාරණේත් අපි මේ දිගින් දිගටම කිව්වා. ඒ වගේම වුණා. මේ පාර්ලිමේන්තුවේ කරු මන්ත්‍රීලාම උදාහරණ ගෙනල්ලා දුන්නෝ මීගම්ව නගර සභාව ඇතුළු බදුල්ල දිනාපු පැත්තට නෙමෙයි සභාපතිකම ගිහිල්ලා තියෙන්නේ පරාද වෙච්ච පැත්තට. මේකේ මහා විකෘතියක් තියෙනවා. ඉතින් මේක නිවැරදි කරගන්න ඔබතුමා යෝජනා කරන යෝජනාවම මමත් කරා. දැන් මාස 4ක් වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාලට ගරු කතානායකතුමාට මේක බාර දීලා මේ සම්බන්ධව සියලු පක්ෂවලට එකට එකතු වෙලා සාධාරණ මැතිවරණ ක්‍රමයක් හදාගන්න පාර්ලිමේන්තු සේරින්කාරක සභාවට පත් කරන්න කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ සියලු පක්ෂ නායකයෝ කතානායකතුමාත් එක්ක එකතු වෙලා මේක පත් කරයි කියලා. මොකද මාස 4කට කලින් යෝජනා කරේ. ඒ කරා නම් අපිට මේ වෙනකොට නීති සම්පාදනය කරලා ඉවරයි. ඉතින් ඒක නිසා ඔබතුමා කරන යෝජනාව ඇත්තටම ඔබතුමාලාගේ පක්ෂයක් විදියට ඉදිරිපත් කරන්න අපිට ආණ්ඩුවක් විදියට අපිට පුළුවන් ඒ පිළිබඳව සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න. ඒක වෙනස් කරනවා නම්.
ඔව්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා ඔබතුමා මං කියපු කාරණාව පොඩ්ඩක් ඔබතුමාගේ අදහස හොඳයි. ඒකේ අවුලක් නැහැ. නමුත් මම කිව්වේ මේකට මේ අපි ඡන්දේ කල් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ ගරු ඇමතිතුමනි. ඔව් නැහැ. දැන් දේරින් කාරක සභාවක් කියන්නේ ඒතර කාලයක් යනවනේ ඇමතිතුමා. අපිට පරණ ක්‍රමය ආපෝ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ලා මම දන්න තරමින් ඒක ගේන්න පුළුවන් අපිට. මොකද දැන් මේ වෙලාවේ සීමා නිර්ණයකුත් අලුතෙන් දාගෙන නොයෙකුත් ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඒ නිසා මම කියන්නේ අපේ ඒ ක්‍රමය තුල අපි වැරද්දක් කවුරුත් දැක්කේ නැහැ. මම දන්නේ නැහැ මේක වෙනස් කරන්න කාට දුන්නේ කියලා. මොකද දිස්ත්‍රික් මැතිවරණක නම් කියනවා ලොකු වේදමක් යනවා, අපේක්ෂකයන් දුවන්න ඕනේ හැමතැනම අමාරුයි කියලා. නමුත් පළාත් පාලන ආයතනයක් තුල ග්‍රාම සේවක වසම් 30ක ඕනම කෙනෙකුට ඒ කාල සීමා තුල ගෙයින් ගෙට යන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් මුදල් විහිදන් ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ අපේක්ෂකයන්ට. ඉතින් අපිට ඒකේ හොඳ අවස්ථාවක් තිබුණා රටේ සෑම ජන කොටසක්ම නියෝජනය කරන්න ලැයිස්තුවට ඇතුල් කරන්න. ඒ තිබුණ අවස්ථාවත් අද අහිමි වෙලා තියෙනවා. අපි හොඳ උදාහරණයක් ගත්තොත් මගේ කොට්ටාසේ මාවතක මාසනේ පළාත් පාලන ආයතනයේට මගේ ප්‍රදේශය තුල දමිල ඡන්ද තියෙනවා 6000ක්. එතකොට දැන් මේ වෙනකොට පළාත් පාලන ආයතන කොයි පක්ෂෙන්වත් ඒ නියෝජනයක් නැහැ. මම කියන්නේ පරණ ක්‍රමයේ තිබ්බනම් අනිවාර්යයෙන්ම නියෝජනයක් එතන ලැබෙනවා. අපි ලයිස්තුවේ අපේක්ෂේ හැම පක්ෂෙම ඉදිරිපත් කරත් අනිවාර්යෙන් නියෝජනයක් ලැබෙනවා. ඒ නිසා මේ ක්‍රමය තුළ විකෘති තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. මම විශ්වාස කරනවා අපිට සැබෑ උමනාවක් තියෙනවා. මේ හරි දේ විශේෂයෙන්ම කවුද හරි කවුද වැරදි කියන එකට වඩා මොකද්ද හරි කියන එක තෝරාගෙන අපි මේ වෙලාවෙවත් වැඩ කටයුතු කරොත් මේ තියෙන අවුලෙන් අපිට ගොඩ ගිහිල්ලා රටේ ජනතාවට යහපතක් වෙන විදිහට වැඩ කටයුතු කරන්න අවස්ථාව උදා
වෙනවා. ඒ නිසා කාලය අවසන්
කරනවා. ඔව් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ වෙලාවේ කියනවා අපි දැක්ක දැන් රට තුල ඇතිලා තියෙන ව්‍යාකූල වාතාවරණේ ඒ අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඒ නිසා දේශපාලනය කියන එක අද රටේ ජනතාවට ඇලර්ජික් වෙලා තියෙන වෙලාවක්. ඒ නිසා මෙවැනි සත්‍යයක් තුල පළාත් පාලන ආයතන නිසි අර තිබුණු නිසි ක්‍රමවේදයකට අපි දන්නා පළාත් පාලන ඇමති හැටියට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ ගෙනාවු ක්‍රමය තමයි 87 අංක 15 දාන ක්‍රමය. ඒවකට මගේ පියා තමයි නියෝජ්‍ය ඇමතිවරු හැටියට පළාත් පාලන. ඉතින් ඒ නිසා අපි දන්නවා මේ ක්‍රමය ඉත අතිසාර්ථක ක්‍රමයක් හැටියට අපේ රටේ පැවතුණා. ඉතින් එහෙමනම් නැවත වතාවක් අපි කියනවා රජයටත් ඒ වගේම වගකීම් සියලු දෙනාටත් මේ සම්බන්ධයෙන් හිතා බලලා කල්පනා කරලා කල් දැමීමකින් තොරව මේ පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනල්ලා ඒ සාර්ථක ක්‍රමේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගන්න කියන යෝජනාවක් ඉල්ලීම කරමින් මම වචන සල්පේ අවසන් කරනවා.
බවන් සිතේ කරවන්තමුනි ගරු මොහමඩ් මුසමයිල් මැතිතුමා, ගරු ප්‍රොෆෙසර් චරිත හේරත් මැතිතුමා, ගරු කපිල නුවන් අතුකොරල මැතිතුමා, ගරු එච්.ආර්. සාර්ථි දුෂ්මන්ත මැතිතුමා, ගරු වීරසුමන වීරසිංහ මැතිතුමා, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 බද්දට දී ඇති පරිශවල සන්තක ආපසු ලබා ගැනීම 50 කෙටුම්පත දෙවෙනි වර කියවීම සභාව එකඟද?
ආයි
කාරක සභාව. බද්දර දී ඇති පරිශවල සන්තක ආපසු ලබා ගැනීම 50 කෙටුම් පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි
දෙවන වගන්තිය සභාව එකඟද?
ආයි
තුන්වන වගන්තිය සභාව එකඟද?
ආයි
හතරවන වගන්තිය සභාව එකඟද?
ආයි
පස්වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
පස්වන වගන්තිය තුන්වන පිටුව 27 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න උද්දර ගාස්තු ගෙවා ඇති බවටද?
පස්වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි
හයවන වගන්තිය සභාව එකඟද?
ආයි
හත්වන වගන්තිය සභාව එකඟද?
ආයි
අටවන වගන්තිය සභාව එකඟද?
ආයි
නවවන වගන්තිය සභාව එකඟද?
ආයි
දහවන වගන්තිය සභාව එකඟද?
ආයි
11 වන වගන්තිය සභාව එකඟද?
ආයි
12 වන වගන්තිය සභාව එකඟද?
ආයි
13 වන වගන්තිය සභාව එකඟද?
ආයි
14 වන වගන්තිය සභාව එකඟද?
ආයි
15 වන වගන්තිය සභාව එකඟද?
ආයි
16 වන වගන්තිය සභාව එකඟද?
ආයි
17 වන වගන්තිය සභාව එකඟද?
ආයි
18 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
18 වන වගන්තිය 14 වන පිටුව 26 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොට සාදේශ කරන්න ඒ ගිවිසුම හෝ ලේඛනය අදාළ පාර්ශ්වකරු වෙත ආපසු බාර දිය.
18 වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි
19 වන වගන්තිය සභාව එකඟද?
ආයි
20 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
20 වන වගන්තිය 15 වන පිටුව 32 වන පේළිය සහ 33 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න විය යුතුය. විත්තිකරු ඒ නියම සහ කොන්දේසි කඩවනසේ කටයුතු කරන අවස්ථාවක ඒ නියත තීන්දුව ප්‍රකාශයේ ක්‍රියාත්මක කරවා.
20 වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි
21 වන වගන්තිය සභාව එකඟද?
ආයි
22 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
22 වන වගන්තිය 16 වන පිටුව 21 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. මේ වගන්තියේ 4 වන උපවගන්තියේ සහ 20 වන වගන්තියේ 2 වන උපවගන්තියේ විධිවිධාන සලස්සා ඇති පරිදි හැර නියත තීන්දු ප්‍රකාශයක් බවට පත් කරන ලද නයිසයි තීන්දු ප්‍රකාශය.
22 වන වගන්තියේ සංශෝධන සහිතව සභාව එකඟද?
අයයි.
23 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
24 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
25 වන වගන්තියේ සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
25 වන වගන්තිය 20 වන පිටුව 6 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 854 වගන්තියේ 1 වන උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව අභියාචනයක් ඉදිරිපත්.
25 වන වගන්තියේ සංශෝධන සහිතව සභාව එකඟද?
අයයි.
26 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
27 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
28 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
29 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
30 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
31 වන වගන්තියේ සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
31 වන වගන්තියේ 23 වන පිටුව 14 වන පේළියේ සිට 18 වන පේළිය දක්වා ඇති පේළි ඒ පේළි දෙක දැතුළුව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. පිරී ඇති හෝ අවසන් කර ඇති අවස්ථාවකදී මේ පනත යටතේ පරිශ්‍රයේ සන්තකය ආපසු ලබා ගැනීම සඳහා සහ හිකබදු වාරික මුදල් සේවා ගාස්තු සහ ප්‍රමාණ කළ අලාභ අයකර ගැනීම සඳහා.
31 වන වගන්තියේ සංශෝධන සහිතව සභාව එකඟද?
අයයි.
32 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
33 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
34 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
35 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
36 වන වගන්තියේ සභාව එකඟද? 37 වන වගන්තියේ සභාව එකඟද?
අයයි.
38 වන වගන්තියේ සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
38 වන වගන්තියේ 26 වන පිටුව 1, 20 වන පේළිය සහ 21 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. බලපවත්නා සාධන පත්‍රයක් මගින් පරිශ්‍රයක සන්තකය ලබා ගන්නා තැනැත්තෙකු අදහස් වන අතර 2, 27 වන පේළිය සහ 28 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. බලපවත්නා සාධන පත්‍රයක් මගින් පරිශ්‍රයක සන්තකය පවරන තැනැත්තෙකු අදහස් වන අතර ඔහු මිය 3, 31 වන පේළියට ඉබ්බිතිව පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. අමාත්‍යවරයා යන්නෙන් අධිකරණ විෂය පවරනු ලැබ ඇති අමාත්‍යවරයා අදහස් වේ.
38 වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
අයයි.
39 වන වගන්තිය සභාව එකඟද?
අයයි.
1 වෙනි උපලේඛනය සභාව එකඟද?
අයයි.
2 වන උපලේඛනය සභාව එකඟද?
අයයි.
3 වන උපලේඛනය සභාව එකඟද?
අයයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
අයයි.
නාමය සභාව එකඟද?
අයයි.
පාර්ලිමේන්තු යළි එක් රැස්වේ. පනත් කෙටුම්බත කාරක සභාවදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. 3 වන වර කීම ගරු අමාත්‍යතුමා.
අනත් කෙටුම්පත දැන් 3 වෙනි වර කියවිය යුතුයයි යෝජනා කරමි. තවද කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ සහ අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
බද්දර දී ඇති පරිසවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත 3 වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
පාර්ලිමේන්තුව 2023 ජනවාරි මස 17 වෙනි අඟහරුවාදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයයි යෝජනා කරමි.
කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජගත් සමරවික්‍රමතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2023 වසරේ ආරම්භයේදීම ආරම්භක සතිවාරයේ කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ලැබීම මම සතුටට පත් වෙනවා. ඒ වගේම සියලු දෙනාටම රටවැසියන්ට මම 2023 වර්ෂය සුබ අවසරක් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයට අදාළ දැනට පවතින ආයතන සහ අනපනත් ප්‍රමාණය සහ සම්බන්ධික ආයතන ප්‍රමාණය ගත් විට විශාල සංඛ්‍යාවකි. මෙම ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිව සහ නීති අතර නොගැලපීම නිසා පවතින ගැටලු සහ ගැටීම් හේතුවෙන් අවසානයේ අසරණ භාවයට පත්වෙන්නේ ගොවියායි. දීර්ඝ කාලයක් තිස්සේ මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කෙරුණද මෙතෙක් කිසිදු සාධාරණ විසඳුමක් ලැබී නොමැත. මේ ආකාරයෙන් ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිව සහ නීති අතර නොගැලපීමේ නිරාකරණයක් කර ගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට යාන්ත්‍රණයක් සකස්කොට කර්මාන්තය හෙට දවස සුරක්ෂිත කිරීමේ කටයුතු ආරම්භ කළ යුතුයයි මෙම ගරු සභාවට මම යෝජනා කරමි. එවගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2023 මේ ජනවාරි අවසාන වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ ගොවිතැන් කටයුතු කරන විශාල ගොවි මාතෘ ප්‍රමාණයක් ඉන්නේ ගොවි ජනතාව. එනිසා ඒ ජනවාරි මහකන්නේ අස්වැනු නෙළනවා. මේ අස්වැනු නෙළන වෙලාවේදී පසුගිය කන්නේ වී තාම ගබඩාවල තියෙනවා. ඒ වගේම තමයි ගොවීන් ළඟ තියෙනවා සුළු පරිමාණ වීමෝල් හිමිකරුවන් ළඟ තියෙනවා, ඒ වගේම මහා පරිමාණ වීමෝල් කරුවන් ළඟ තියෙනවා. මේ වී තොග රැස් වෙලා තියෙන නිසා අපිට යෝජනා කරන්න අපිට විශාල වශයෙන් ප්‍රදේශයේ තියෙන ගැටලුවක් විදිහට අපි දකිනවා. කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් විදිහට සහල් ගෙන්වීමේ කටයුත්ත මම හිතන්නේ පසුගිය කන්නේ ගරු අමාත්‍යතුමා වී සඳහා සහතික මිලක් ලබා දුන්නා. නාඩුවලට 120ක්, සම්භවවලට 125ක්, කීරි සම්භවවලට 130ක් ලෙස දැන් රුපියල් 95,100 අතර තමයි වී මිල පවතින්නේ. එනිසා මම ගරු ඇමතුමාට යෝජනා කරනවා සහල් ගෙන්වීම නතර කරත් පසුගිය කාලේ ණයවර ලිපි LC ආරම්භ කරලා තියෙන ඒවා මේ වෙන විටත් ගෙන්නනවා. ගරු ඇමතුමනි, කාරුණික අවධානය යොමු කරලා සහල් ගෙන්වීම නවත්වන්න. මොකද පසුගිය කාලේ පිටරටින් ගේන සහල් අපේ රටට අවශ්‍යතාවයක් තියෙනවා වගේම මේ පසුගිය කාලේ ගෙන්වන ලද සහල් විශාල ප්‍රමාණයක් රට තුළ මේ වෙනකොට තියෙනවා. ඒ නිසා මේ කාලෙත් නැවත සහල් ගෙන්වීමක් කරොත් අපේ වීගොවියා නැත්තරම නැති වෙලා යනවා. ඒ වගේම වීමෝල් හිමිකරුවන් සහ ව්‍යාපාරිකයින්ට කරකියාගත දෙයක් නැතුව මේ වෙනකොට විශාල ප්‍රමාණයේ වීමෝල් ප්‍රමාණයක් උකස් කරලා තියෙනවා. බැංකුවලට සින්න වෙන්න යනවා. ඒ නිසා කරුණා කරලා ගරු ඇමතුමනි, සහල් ගෙන්වීම නතර කරන ලෙස මම ඉතාම කරුණාවෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු ඇමතුමනි, ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අංක 2 අතරගල්ලාව ග්‍රාම නිලධාරි වසමේ දෙන්නගේ ආර සහ කඳුරුපිටිය ගම්මාන 2 අවුරුදු 25ක් කුරක්කන් වගාව 190 දෙනෙක් ගොවි මහතුරු නියලිලා ඉන්නවා. මේ ගොවි මහතුරු ප්‍රාදේශීය ලේකම් තුමිය ඉඩම් කොමසාරිස්තුමාගේ පළාත් ඉඩම් කොමසාරිස්තුමාගේ 2022/3 වෙනි දින අනුමැතිය ලබාගෙන කච්චේරියක් පවා පැවැත්තුවා. ඒ කච්චේරිය පවත්වලා මේ අයට බලපත්‍ර ලබා දෙන්න තියෙන අවසාන මොහොත එනකොට වනජීවී නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතර ගැටුමක් නිසා මේ බලපත්‍ර 190 දෙනෙකුට ලබා දීමේ වැඩපිළිවෙල දැනට අතරමඟ නතර කරලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් ගරු ඔබතුමාගේ අවධානයට යොමු කරලා මේ වනජීවී ගැටලුවත් නිලධාරීන් දැනුවත් කරලා මේ අහිංසක ඒ ගොවි ජනතාවක අවුරුදු 25ක් තිස්සේ කරගෙන ආව ඒ ඉඩම්වල හිමිකම් ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවේදී සභාවට යෝජනා කරනවා. ඒ වගේම ගරු ඇමතුමනි, මේ වෙනකොට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මම ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයේ මාදුරා ඔය බලපෙදේශයේ මහවැලි බලපෙදේශයේ මේ බලපෙදේශයට අලින් විශාල වශයෙන් ගෙනත් දානවා. ඒ විතරක් නෙවෙයි, කිරිහරකුන් ගිය සතියේ 300කට ආසන්න ප්‍රමාණයක් ගෙනත් දාලා තියෙනවා. මේ කිරිහරක් උලා කෑමේ කටයුත්ත කරන්නේ ඒ වෙනකොට වල්වලින්ට කැලෑව ඇතුලේ කෑම නැති නිසා ගම් වදිනවා. ඒ තුලින් විශාල ගෙවල් ප්‍රමාණයක් විනාශයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මිනිසුන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තියෙන නැති වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, මේ මිනිස් ජීවිත සහ දේපළ විනාශයත් එක්කලා දේශපාලන අධිකාරිය මහජන නියෝජිතින් විදිහට අපි කටයුතු කරනකොට අපිට විශාල පීඩාවට ලක් වෙනවා. මේ ජනතාවගේ ප්‍රශ්න අපිට එනකොට ඒ සඳහා අපිට උත්තර දෙන්න පිළිතුරු දෙන්න විදියක් නැහැ. එඳා ගරු ඇමතුමා පසුගිය කාලෙත් පොළොන්නරුවට ඇවිල්ලා ඒ සඳහා සහයෝගය ලබා දුන්නා. එතුමාටත් මේක අමාත්‍යංශයේ මේ තියෙන රටේ තත්ත්වෙත් එක්කලා විශාල ප්‍රශ්නයක්. ඒ නිසා මම යෝජනා කරනවා ගරු ඇමතුමනි, ඔබතුමා පොළොන්නරුවට නැවත එනවයි කියලා අපිත් එක්කලා මට කතා කරලා ඔබතුමාට දුරකථනයෙන් කතා කරාම කිව්වා. ඒ නිසා ඇවිල්ලා මේ සඳහා ගම්මාන ඇතුලේ ඉන්න වල්ලලි පළවා හැරලා ඒ සීමාවකට කොටු කරලා මේ සිවිල් ආරක්ෂක බලකායත් සම බලකායත් සහ ගමේ ගොවි සංවිධානත් එකතු කරගෙන අපි පුළුල් වැඩසටහනක් විදියට ඒ සීමාව අලිවටක් ස්ථීර අලිවටක් ශක්තිමත් අලිවටක් ගහලා මේ අලින් ටික ගමට එන්න නොදී රැකගන්න කටයුතු කරමුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මම අවසාන වශයෙන් ගරු ඇමතුමාට යෝජනා කරනවා කාන්දකඩුව සත්ත ගොවිපලේ මම පෞගිය දවස්වල ගියා ගරු ඔබතුමාට මම කතා කරා ගරු ඇමතුමනි ඒ ගොවිපලේ සත්ත ආහාර නිෂ්පාදනය කරන අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලක් විදියට සත්ත ආහාර අවශ්‍යතාවය තියෙන අපි ඒක පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒවා ලබා දීමේ ක්‍රමවේදය ගත්තම ගරු ඔබතුමා මං හිතන්නේ පෞද්ගලික කණ්ඩායමක් සොයා බැලීම සඳහා ප්‍රදේශයට යව්වත් ඒ අය ප්‍රාදේශීය ලේකම්තුමිය මුණ ගැහුනේ නැහැ, ප්‍රාදේශීය සභාව මුණ ගැහුනේ නැහැ, ගොවි සංවිධාන මුණ ගැහුනේ නැහැ, ජනතාව මුණ ගැහුනේ නැහැ. ඒ නිසා ඒ අය ලොකු මේ පටල තත්වයක පැටලෙන නිසාගත තත්වයක ඉන්නවා. ඒ නිසා විශාල ගස් ඔබතුමා නැවත එනවා කව ගරු ඇමතුමනි කඩිනමින් එන්න. මොකද දැනට ඉතිරි වෙලා තියෙන ගස් විකාරි බේර ගන්න පුළුවන් ඔබතුමා ආවොත් කිසිම තැකිල්ලකට මායිම් කරන්න නැතුව විශාල වශයෙන් වනය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙනවා. මේවා බලාගෙන ඉන්නවා කියලා අපිට ගම්මුන් සහ ජනතාව චෝදනා කරනවා. ඒ නිසා ඒ කටයුතු සත්ව ආහාර නිෂ්පාදනය කරනවා වගේම ඒ පරිසරය ආරක්ෂා කර ගැනීම ඔබතුමා සතු අමාත්‍යාංශය සතු වගකීමක්. ඒකට සහාය ලබා දීම මහජන නියෝජිත විදියට අපේ වගකීමක්. ඒ නිසා ගරු ඇමතුමනි ඔබතුමා කඩිනමින්ම පැමිණිලා මේ කාන්දකඩුව සත්ව ගොවිපලේ වෙන ඒ වන සංරක්ෂණ හානිය සම්බන්ධව මැදිහත් වෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි පසුගිය සතියේ වායු රයිපල් ලබා දීමේ කටයුත්ත සිද්ධ කළා. ගරු ඇමතුමනි වායු රයිපල් 400 ගණක් තමයි ලබා දුන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට. අපි යෝජනා කරා දිසාපත්තුමත් එක්ක සාකච්ඡා කරා මේ වායු රයිපල් 150ක් වගේ මුදලක් රුපියල් 25000ක් වගේ මුදලක් අය කරලා තමයි ලබා දීමට කටයුතු කරන්නේ. පසුගිය කාලේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෛත්‍රීපාල සිරිසේන එවකට හිටපු ජනාධිපතිතුමා 125ක් වගේ මුදලක් අය කරලා තමයි ලබා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට එහෙම වුණොත් තවත් විශාල ප්‍රමාණයක් වායු රයිපල් ලබා දීමට හැකියාව තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් ගරු ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ වායු රයිපල් ලබා දීමේ මේ වෙලාවේ තියෙන ආර්ථික තත්ත්වය ගැන සැලකිල්ලට ලක් කරලා 125ක් විදියට මුදල් අය කරලා වායු රයිපල් ලබා දෙන්නත් කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ නිසා අද දවසේ මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ගරු කතානායකතුමනි ඔබතුමාට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් මම නවතින බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීනි. යෝජනා විස්තරය කියනෙම ගරු ලලිත් වර්ණකුමාර් මන්තුමා. මිනිත්තු 3ක් කාලයක් තියෙනවා ඔබතුමාට.
නියෝජ්‍ය කතානායකතුමනි ස්තුතියි. ඒ යෝජනාව මම ස්ථිර කරන මේ අවස්ථාවේ ස්ථිර කරමින් ඉතාමත් වැදගත් කාලෝචිත යෝජනාවක් හැටියට මම දකිනවා. මොකද පොළොන්නරුවේ දිස්ත්‍රික්කෙන් ඉදිරිපත් කරාට ලංකාවටම තියෙන ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට හොඳම අවස්ථාව මම හිතන්නේ අද ඇමතුමාට මේ සියලු ප්‍රධාන කෘෂිකර්මයට සම්බන්ධ වනජීවි සම්බන්ධ ප්‍රධාන කැබිනට් ඇමතිවරයා ප්‍රධාන විෂයන් කීපයක් එතුමාට තියෙන මම හිතා එතුමාට කාලේ මේ නීති අනපනත් වෙනස් කළා මේ ආයතන වල තියෙන එක එක තැනකට ගෙනල්ලා ගොවියට ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් කටයුතු කරන්න අවස්ථාව උදා කරලා දෙයි කියලා මම විශ්වාස කරනවා. අපි ඇත්තටම ගත්තොත් අපි දකිනවා මේ සත්තුන්ගෙන් අපේ වගාවලට වෙන හානි රිලව් අඳුර මොනරු ඒ වගේ ඌරෝ නොයෙක් ආකාරයේ එක පැත්තක් කරනකොට අපිට සත්තු මරන්න බැරි කතා එක පැත්තක දිර වෙනවා. ඒ නිසා මොනා හෝ වැඩපිළිවෙල විශාල වශයෙන් අමාරුවෙන් ගොඩනගන තමන්ගේ ඒ වගාව රැකගන්න ඒ සත්තුන් ඒ එක උදාහරණයක් මම කිව්වේ ඒ වගේ විතරක් නෙමෙයි මේ සමහරක් පැතිවල විශේෂයෙන් අපි බුලස්සිකල වගේ ගත්තාම ඉඩම් නැහැ. ඉඩම් හැබැයි තියෙන සේරම වතු සමාගම් වල. වතු සමාගම් කියන්නේ අපි රජයේ ඉඩම් ඔය බදු දීලා තියෙන හැබැයි අපිට වගා කරන්න ගොවි මහත්තුන්ට ප්‍රමාණය නැති වුණා. මේ අය කැමැති නමුත් අපිට ඒවෙන් ගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ගන්න බෑ ඉඩම් වලින් අර ඒ නිසා ඒවා රජයේ මේ වැඩපිළිවෙලට මේ වගාවල් වලට ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඇතනම් අපි හදිය යුතුයි. මොකද ඒක සින්නක් කර විදිහට තමයි ඒ අය තියාගෙන ඉන්නේ. ඒ වගේම තමයි අපි දකිනවා මේ වගා ගොවි මහත්තු සමහරු ගිනි අවි තියෙන බලපත්‍රය තියෙනවා. හැබැයි ඒක අවුරුදු 70ක් යනකොට අහෝසි වෙනවා. ඉතින් ඇත්තටම ඒක වියුත්නා ඔහුගේ ශරීර සෞඛ්‍ය තුල ඒ ගොවිතැන කරන්න පුළුවන් නම් ඒක ඒක වෙනම වැඩපිළිවෙලක්. ඒ ගිරියාවිය දික් කරන්න තමන්ගේ නමට දික් කරන්න බලපත්‍රය දීර්ඝ කරන්න පුළුවන් වටපිටාවක් ඒ නීති මගින් හදලා දුන්නොත් තවත් වටිනවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මේ ආයතනයෙන් ආයතනයට සමහරක් වෙලාවට තීන්දුව తీරන ගන්න ඒ ඉන්න ප්‍රධානියට ඕන වෙලාවට ඒ ඉන්න ප්‍රධානියා වෙනස් වෙනකොට ආයේ තීන්දුව වෙනස් ඊට එහා ගිය ඇත්තනම ඒකාබද්ධ වෙච්ච වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න හොඳ යෝජනාවක් මේ අවස්ථාවේ අපේ යෝජනාවක් අපිට ලැබිලා තියෙනවා. මම හිතන්නේ නැමැතුමයි වෙනුවෙන් කටයුතු කරයි කියලා විශේෂයෙන්ම මතක් කරමින් මානීයත බොහොම ස්තුතියි.
බවෙන් සිටි කර්මන්තෝනි කරු ප්‍රේමනාත් සීදලවත් තමතුම අතුමාට මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
සුති නියෝජක තානකතුමනි මම හිතන්නේ මේ කාරණේ ඉතාමත් කාලෝචිත කාරණයක්. ගොවියා මඩ සෝදාගත් කළ රජකමටත් සුදුසුයි කියලා කිව්වට අද ගොවියා විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තියෙනවා. සමහර ප්‍රශ්න අපි ආණ්ඩුව විසින් ඇති කරපු දේවල් කියලා මම බොහොම නිහතමානීව කියන්න පැකිලෙන්නේ නැහැ. අපිත් ඒවට වක් කියන්න ඕනේ. හැබැයි මේ කාරණේ සම්බන්ධයෙන් මේ ජගත් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කාර්ය සම්බන්ධයෙන් නිදහසෙන් පස්සේ දිගින් දිගටම මේ ගැටලුව තියෙනවා. ඒ කියන්නේ නීතියයි පුද්ගලයන්ගේ හැසිරීමේ අතර තියෙන ඒ පරතර නිසා තමයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. හැබැයි කොහොම වුණත් දැන් මම උදාහරණ තුනක් කියන්න. දැන් මොල්ටුව ප්‍රදේශයේ මොල්ගොඩ ගංගේ ගොවියෝ ඒ කියන්නේ ඉස්සම්ව ගාව කරන දැන් මොල්ගොඩ වඩු කාර්මිකයන් විශාල ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙද්දී. ඉතින් මේ අය විශාල මුදලක් ඉපෙව්වා ඒ කාලේ ඉස්සම් කොටුව ගා කරලා. දැන් මේ මොල්ගොඩ ගඟේ ඉස්සම් කොට වහා කරන්නකොට පරිසර අධිකාරියෙන් ප්‍රශ්න තියෙනවා. දැන් ඒක තමයි එක උදාහරණයක් තමයි. දැන් පුත්තලම ප්‍රදේශයේ අපි දන්නවා සමහර ගොවි බිම් අද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති කියලා ඒ අය ප්‍රකාශ කරනවා. එතකොට එතන එක ඇටලුවක් තියෙනවා. අනෙක් තමයි අපි කවුරුත් දන්නවා. දැන් අද කතා කරන කාරණයක් තමයි අද ගොවි බිම් වලට සත්ව හානි සිද්ධ වෙනවා. ඉතින් සමහර සත්තුන්ව මරන්න පුළුවන්. ඒ මස් ප්‍රවාහනය කරන්න බෑ. ඒ සමහර සත්තු මරන්න බෑ අපේ රටේ තියෙන පරිසර නීතිය ප්‍රකාරව. ඉතින් මේ කාරණා මම මේ උදාහරණ තුනක් කිව්වේ. මේ කාරණා තුල මේ වගේ කාරණා ගණනාවක් උදාහරණ ගණනාවක් ගන්න පුළුවන්. හැබැයි මේවා තුල තැලෙන්නේ අපේ රටේ ගොවියා. බත සපයන, එළවලු ටික සපයන, ධාන්‍ය ටික සපයන ගොවියා තමයි මේවෙන් තැලෙන්නේ. එතකොට අපි මේ සියල්ල කොහොමද තුලනය කරලා පරිසරය රැකෙන්න ඕනේ, සතාසි උපාව රැකෙන්න ඕනේ, මේ සම්පත් අනාගතය වෙනුවෙන් තිරසාර සංවර්ධනයකටදී අනාගතයෙන් රැකෙන්න ඕනි. හැබැයි ඒකම ගොවි ආරක්ෂා වෙන්නත් ඕනි. ඒකම මේ රටේ පෝෂණය, මේ රටේ ආහාර අවශ්‍යතාවය රැකෙන්නත් ඕනි. ඉතින් මේ කාරණා අපි සියල්ල බැලුවාම යම් ආකාරයේ තුලනාත්මක ස්වරූපයක් එක්ක මේ තියෙන හැසිරීම් රටාවල තියෙන පරස්පරතාවයන් අවම කරගන්න අවශ්‍ය සම්බන්ධීකරණය මේ අමාත්‍යාංශ හරහා මේ දෙපාර්තමේන්තුව හරහා කරන්න ඕනි. අපි ගොඩක් වෙලාවට දකින්නේ ගොවියෙක් විතරක් නෙමෙයි ඕනෑම පුරවැසියෙක් මේ රටේ පුරවැසියෙක් රාජ්‍ය ආයතනයකට ගියහම ප්‍රධාන වශයෙන්ම කියන්න පුරුදු වෙලා තියෙන මේක මට නෙමෙයි අයිති, මේක අපේ දෙපාර්තමේන්තු නෙමෙයි කියලා අයිති කියලා ඒ පුරවැසියන් එහෙට මෙහෙට යොමු කරන්නේ. දැන් මේ රටේ රාජ්‍ය සේවකයෝ ඉන්නවා. මේ රටේ පුරවැසියෝ වත්තාම පුරවැසියෝ 1000ක් දෙනකොට රාජ්‍ය සේවකයෙක් එක්කෙනෙක් ඉන්නවා. එතකොට මේ අය කොහොමද ජනතාවට සේවය කරන්න කියන කාරණෙත් එක්ක මේ විදියට කොහොමද සම්බන්ධීකරණය ඇති කරලා ඒ අවශ්‍ය දායකත්වය දෙන්න කියන කාරණේ අපි හමු වෙන වගකීමක්. විශේෂයෙන්ම අපිට රාජ්‍ය සේවයට රාජ්‍ය සේවකයන් විතරක් ඉංග්‍රීසි කරන්න බෑ. රට පාලනය කරන නීති හදන ව්‍යවස්ථා දායකය තුල ඒ එක්කම අපේ ව්‍යවස්ථා දායක තුල විධායකයෝ සමාජිකයෝත් ඉන්නවා. ඒ තමයි අපේ අමාත්‍ය මණ්ඩලය. එතකොට ඒ අමාත්‍ය මණ්ඩලය හරහා ඒ විධායකය හරහා ව්‍යවස්ථා දායකය හරහා ඒ අනපනත් වෙනස් කරලා ඒ සම්බන්ධීකරණ කටයුතු වඩා සාර්ථකව කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ගොවිය රැකෙන්නේ. එහෙම වුණොත් තමයි පරිසරය රැකෙන්නේ. එහෙම වුණොත් තමයි පුරවැසිය රැකෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ අපි අර හැමදාම දැකපු පසුගාමි අර ලෙතාජික් විදියට බලපු ක්‍රමය අපි අයින් කරලා මේ සම්බන්ධීකරණ ක්‍රියාවලිය සක්‍රියව අපිට වෙනස් කරලා ගේන්න පුළුවන් නම් දැන් උදාහරණයක් ඇටියට දැන් මම කිව්ව ප්‍රශ්න තුනටම උත්තර දෙන්න පුළුවන්. මොල්ගොඩ ගඟේ පරිසරයේ සුරකිමින් අපි අවසර දෙනවා ඉස්සම වගා කරන්න. ඒක මහා පරිමාණයෙන් නෙමෙයි ගෘහාසිතුව අපිට දෙන්න පුළුවන්. එක ගෘහයකට එක කොටුවක් වගා කරා කියලා මහා පරිමාණයේ පරිසර හානි වෙන්නේ නැහැ. ඒකම අපි කතා කරොත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති කියන ඉඩම් වල ගොවියෝ වගා කරනවා නම් తాවකාලික අවසර පත්‍රයක් දීලා මේ අවස්ථාවේ මේ මේ කෘෂිකර්මාන්තයසේ අතින් අපිට රට පෝෂණය අතින් ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන වෙලාවක తాවකාලික අවසර පත්‍රයක් දෙන්න පුළුවන්. ඒකම වනසතුන් හානි කරනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්න ග්‍රාමසේවක ඇතුළු ඒ වන සංරක්ෂණ නිලධාරියෙක් බොහොම කඩිමුඩියේ මේවට විසඳුම් සොයන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේවා මම කියන සරල විසඳුම් වලට එහාට කියලා මේවා ගැන පරිශීලනය කර විසඳුම් දෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ මේ සියල්ල විය යුතු දේවල්. මේ සම්බන්ධ කරන ක්‍රියාවලිය සිද්ධ වුණොත් අපිට පුළුවන් මේ ඉදිරියේ අපිට තියෙන දුෂ්කර කාලය අපිට වගහරවා ගන්න. බොහොම ස්තුතියි.
හරි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීනි, ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ජගත් සමරවික්‍රම මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ආයතන 17ක් පවතී. ඒවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගෝජන සම්වර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකාර්මික හා ගෝජන රක්ෂණ මණ්ඩලය, වීයලේ මණ්ඩලය, හෙක්ටෝ කොබ්බෑ කඩුව ගොවි කටයුතු පරීක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පරීක්ෂණ ප්‍රතිපත්ති සභාව, ජාතික කෘෂිකාර්මික විධාංකීකරණය හා ජනාවාස අධිකාරිය, ආර්ථික මධ්‍යස්ථාන, ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමා සහිත ලංකා පොහොර සමාගම, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම, ජාතික සාගිනි නිවීමේ ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලය හා මිල්කෝ ප්‍රයිවේට් ලිමිටඩ්, සීමා සහිත මහවැලි ලයිෆ් ස්ටොක් එන්ටර්ප්‍රයිස් ආයතනය සමාගම. ඒ යෝජනාවට අනුව කෘෂිකර්මාන්තයට අදාළ නීති හා අනපනත් 18ක් කෘෂිකර්ම මාත්‍යාංශයේ අධීක්ෂණ යටතේ ඉහත ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබයි. එහෙත් මේ වන විටත් සමගාමී ආයතන ඒකාබද්ධ කරගනිමින් අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතී. දැනට සකස් කර ඇති ජාතික ප්‍රතිපත්තිය මගින් පවතින පරස්පරතා ඉවත් කිරීම සඳහාද යෝජනා කර ඇත. මෙම සියලුම ආයතන ඒකාබද්ධ කරමින් අදාළ ආයතන හා අනපනත් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් කරමින් මේ වන විට කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කරමින් පවතී. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ආයතන අතර මනා සම්බන්ධතාවයක් ගොඩනා ගැනීමට අපේක්ෂිත අතර එමගින් ඉහත සඳහන් කළ ආයතන අතර දුරස්ථභාවය සහ නීති අතර නොගැලපීම නිසා වර්තමානයේ පැන නැගී ඇති ගැටලු වලට කඩිනමින් විසඳුම් ලබා දෙන බව සහතික කරමි. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මන්ත්‍රීතුමා කියූ කාරණා අනුවත් අපේ ආයතන මේ බොහොම ආයතන නම් වෙලා තිබුණාට සමහර ඒවා නම් විතරයි තියෙන්නේ. දැන් මේ මහවැලි ලයිෆ් ස්ටොක් කියලා කිව්වට මේ නමක් විතරයි තියෙන්නේ, එහෙම ආයතන නැහැ. ඉතින් මේ දැන් අපි කල්පනා කරගෙන යනවා සහ සාකච්ඡා කරගෙන යනවා මේ නමට තියෙන ආයතන ටික වහලා දා. මෙයා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තවත් ආයතන ගණනාවක් ඒකාබද්ධ කරන්න මේ වන විට සාකච්ඡා කරගෙන යනවා. උදාහරණයක් ඉදිරියට ගත්තොත් මේ ආයතන කීපයක්ම තියෙන, මං කියන්නේ දැන් පොහොර බෙදීමට ආයතන දෙකක් තියෙනවා. එහෙම දෙකක අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ලංකා පොහොර සමාගම තියෙනවා, කොමර්ෂල් පොහොර සමාගම තියෙනවා. දැන් මේ වන විට ඒ කටයුතු කරගෙන යන මයි තාමත් නුදුරෙදි මේ දෙකම එක ආයතනයක් කරගන්න පුළුවන්ද? ඒ වගේම තියෙනවා මිල්කෝ තියෙනවා, ආයෙ තියෙන NLDB තියෙනවා. මේ දෙකම එකම කාර්ය කරා. එතකොට මේ දෙකම එකතු කරගන්න පුළුවන්. මේ වගේ ආයතන කීපයක් මේ හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි පරීක්ෂණයක තියෙනවා. ඊළඟට තව තියෙනවා ප්‍රතිපත්ති සභාව කියලා. ඉතින් මේ වගේ ආයතන මේවා මේ තේරුමක් නැහැ, මුදල් නාස්ති කරන්නත් බෑ, මෙයට ගොඩනැගිලි තියාගෙන ඉන්නත් අවශ්‍යතාවයක් නැහැ. මම අපි බලන්නේ දැන් සාකච්ඡා කළා, මම හිතනවට නෙමෙයි, අපි කමිටුවක් මගින් පුළුල්ව සාකච්ඡා කළා මේ ආයතන ඒකාබද්ධ කිරීම තුළ වියදම් අවම කරගන්න, සේවකින් අවම කරගන්න, ඒ වගේම හොඳ සේවයක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපිට මේ දෙපාර්තමේන්තු මට්ටමේ තේ තියෙන ගැටලු අපි ඒකාබද්ධව ක්‍රියාත්මක කරනවා. මේ වන විට කෘෂිකර්මය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය සකස් කරගෙන යනවා. මම විශ්වාස කරනවා මට මේ මාසය ඇතුළතම නැත්නම් පෙබරවාරි මාසයේ අවසාන වෙන්න ඉස්සෙල්ලා මේ මාසය ඇතුළත බොහෝ දුරට කැබිනට් මණ්ඩලයට යොමු කළා. පෙබරවාරි මාසෙ වෙනකොට මේ පාර්ලිමේන්තුවට කෘෂි වීම අවසාන වීමට ප්‍රථම මේ පාර්ලිමේන්තුවට කෘෂිකර්මය සඳහා වන ජාතික ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරනවා. එතකොට මේකේ මේ සියලු අංශ කෙරෙහි අවධානය යොමු කළා. මේ තියෙන අඩුපාඩු සම්පූර්ණ කරගන්න වැඩපිළිවෙලක් මේ තුලින් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට මේ ගොවි ජනතාවට මම පිළිගන්නවා, අපේ අද ගොවි ජනතාවට කාර්යාලයකට ගියාම එයාට නිසි ඇගයීමක් නිසි සැලකීමක් නැහැ. ගමන් දෙක තුන ගෙන්න ගන්නවා. අපි පොර ටික අපි අමාරුවෙන් අරගෙන දුන්නත් ඒක බෙදන්න ගියාම ගැටලු තියෙනවා. අපේ නිලධාරීන්ට ප්‍රශ්නයක් ඇති වුණාම ඇවිල්ලා හමු වෙන්න කෙනෙක් නැහැ. ඒ වගේම අහන දෙයට නිසි පිළිතුරක් ලැබෙන්නේ නැහැ, උදව්පකාර ලැබෙන්නේ නැහැ. දාස් ගාණක් ඉන්න සේවකයන් ඒක අපි පිළිගන්නවා. ඒවයි අඩුපාඩු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක විධිමත් කරන්න මේ ජාතික ප්‍රතිපත්තිය හැදුවට පස්සේ අපි ඒ වගේම නවීන තාක්ෂණය ඉදිරියේදී හඳුන්වලා දෙනවා. එතකොට මේ හැම කෙනෙකුටම මේවා ඒකාබද්ධ වෙලා කටයුතු කරන්නත් ගෙදර ඉඳගෙන සේවාවන් ලබා ගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලකුත් අපි නුදුරේදීම ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මේ ජගත් මන්තුමා කිව්වා මේ වි මිලදී ගැනීම සම්බන්ධව මම පිළිගන්නවා. ගිය වතාවේ අපි වි මිලදී ගනින්න සූදානම් වුණා. නමුත් අපිට මිලදී ගන්න පුළුවන් උනේ මිලියන 800 ගන්නක් අපි ළඟ තිබුණු සල්ලි වල විතරයි. අපිට සල්ලි හොයා ගන්න බැරි වුණා. අපි බැංකුව වලින් ඉල්ලුවා. අපිට හොයා ගන්න බැරි වුණා. ඉතින් කෙසේ වෙතත් දැන් මහකන්නේ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ මේ මහකන්නේත් මේ ඉරණමාත්ම වෙන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. දැන් විපක්ෂය ඡන්ද ඉල්ල රණ්ඩු කරනවා. ඔක්කොම ඡන්ද ඉල්ල ඉන්නවා. ඡන්ද ගියාට කමක් නැහැ. අපි ඡන්ද කල් දාන්න කියනව නෙමෙයි. හැබැයි ඒ අය කවුරුවත් මේ වීටික මිලදී ගන්න ප්‍රමුඛතාවය දෙන්න ඕන කියන්නේ නැහැ. මම කිව්වා පුළුවන් නම් මේ මාස දෙකක් විතර දැන් ඉතින් ඡන්දෙකට යන්න වෙනවා. මාස දෙකක් විතර මේක දෙකක් තුනක් අඩු ගානේ යන්න පුළුවන් වුණා නම් අපිට මේ සල්ලිටගේ වීටික ගත්තා නම් ආයේ ඒ වීටික අඩුවට වීඅලේ මණ්ඩලයේම හාල් කරලා පාරිභෝගිකයට අඩු මිලකට දෙන්න තිබුණා. නමුත් ඒ අවස්ථාව දැන් උදා කරගන්න අමාරු වෙන නිසා මට ඔබතුමාගේ ප්‍රශ්නෙට ඍජු පිළිතුරක් දෙන්න බෑ. වීමිලි දී ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව මම අවශ්‍ය කැබිනට් පත්‍රිකාවට මේ දැනුත් දෙද්දී අස්සම් කරලා ආවේ. ඉතින් අපිට මුදල් අමාත්‍යාංශයෙන් හරි මහ බැංකුවෙන් හරි මුදල් වෙන් කරලා දුන්නොත් අනිවාර්යයෙන්ම ඒ සඳහා යාන්ත්‍රණය දැන්ට අපි හදලා තියෙනවා. වියලි මණ්ඩලේ අපි මූලික සාකච්ඡා තිබිලා අවශ්‍ය තීන්දු තීරණ අරගෙන ඒ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. මේ මුදල ලැබුණොත් අපි අනිවාර්යයෙන්ම මේ කටයුත්ත මැදිහත් වෙනවා. ගොවියට අසාධාරණයක් වෙනවට මම කැමතිත් නැහැ. මං හිතන්නේ ඔබතුමා කැමතිත් නැහැ. මේ මන්ත්‍රීතුමල්ල කැමතිත් නැහැ. මේ මිනිස්සු අපි මම අමාත්‍යාංශේ එන වෙලා වෙනකොට ඒ වගේම පෞගේ කාලේ මේ මිනිස්සු එනකොට කුඹුරුවෙන් වගාවෙන් අයින් වෙලා තිබුණේ. ගොවිය පාරේ හිටියේ ගොවි බිමේ නෙමෙයි. ඒ වගේම දේශපාලන එය ගොවි සංවිධාන වලට ඈඳිලා තිබුණේ. ඒ අය ලොකු උත්සාහයක් දැම්මා ගිය කන්නේත් වගා කිරීම නතර කරා. පෝර හම් වෙන්නේ නැහැ කිව්වා. මැඩක් වෙන්නේ නැහැ කිව්වා. කුඹුරෙන් ඉවත් කරන්න බැලුවා. නමුත් ගොවි ජනතාව ඒකීම අහන්නේ නැතුව වගා කරා. අපි කියපු දේ අහලා වගා කරා. අවුරුදු 10කට පස්සේ වැඩිම වගා කර ප්‍රමාණය ගිය කන්. 100%ක් සාර්ථක අස්වැන්න සමහර ප්‍රදේශවල ගන්න බැරි වුණා. සමහර ප්‍රදේශවල ගත්තා. කෙසේ වෙතත් ගොවිය ඒ වගකීම බාරගත්තා. අභියෝගේ බාරගත්තා. කෑම දෙන අභියෝග. ඊළඟට මහකන්නේ වගා කරන්න ගත්තා. දැන් එතුමා කිව්වා රටින් හාල් ගැනීම සම්බන්ධව මගේ මේකට සම්බන්ධයක් නැහැ. මූලිකව හැබැයි යම් ප්‍රමාණයක් ගේන සිද්ධ වුණා. ඒක ප්‍රශ්නයක් නැහැ. අපිත් කිව්වා මේ මොකද රුපියල් 500 විතර හාල් යනවායි කිව්වනේ. මෝල් කාර්යොත් එහෙම කරන්න ගත්තා. අපේ ගොවිනුත් රුපියල් 200 විතර විකුණගෙන ගියා. ඒ වෙලාවේ හාල් ගෙනීමේ යම් ප්‍රමාණයක් ගෙනීමේ අවශ්‍යතාවය තිබුණා. ඊට පස්සේ ඉඳලා දිගටම මම කිව්වා හාල් ගේන්න ඕනේ නැහැ කියලා. නමුත් සැලකිලිමත් ප්‍රමාණයක් මම දන්නේ මෙට්‍රික් ටොන් 108,000 විතර හාල් ගෙනල්ලා තියෙනවා. විශාල ප්‍රමාණයක. මේක ලොකු ප්‍රමාණයක්. නමුත් දැන් ඒක අපි නැවත ඉල්ලීමක් කරාම ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් සාල් ගැනීම දැන් නතර කරලා තියෙනවා. ඒ නිසා මට කියන්න පුළුවන් එකම දේ අපේ රටට මීට පස්සේ හාල් ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්න බෑ. ඕන නෑ. ස්වාභාවික විපතක් ඇති වුණේ නැත්තම් අපේ ගොවි අපිට අවශ්‍ය බත ලබා දෙනවා. හාල් ටික අරගෙන දෙනවා. ආයි රටින් ගෙනල්ලා හාල් කවන්න ඕන නෑ. අපේ ගොවියට ඒ හැකියාව තියෙනවා. ආයි කවදාවත් ගේන්න ඕනේ නැහැ. ඔය බාස්මතී එහෙම ගෙනල්ලා හෝටල් වල උයාගත්තට ප්‍රශ්නයක් නැහැ. ලොකු ලොකු මිනිස්සු කෑවට අපි ගණපත්. අපි ගණහල්. අපේ ගොවියන් නිෂ්පාදනය කළ දෙනවයි කියන එක මට බය නැතුව කියන්න පුළුවන්. ඒ ගොයින් ගැන තිබෙන විශ්වාසය නිසා. මේ වතාවෙත් හෙක්ටයාර් 108කට ආසන්න ප්‍රමාණයක් වගා කළා දෙන්නේ. විශාල ප්‍රමාණයක වගාවක් තියෙනවා. අපි ඒ සඳහා ගොවීන් දිරිගැන්නුවා. ගොවීන්ට පුළුවන් ආකාරයට සහයෝගය ලබා දුන්නා. ඔවුන්ගේ වියදම අධික වෙලා තියෙනවා. මම පිළිගන්නවා. දැන් ඒ අයට අපි කොහොමද ඒ අයට එයාගේ නිෂ්පාදනය මිලට ගන්න කියන එක තමයි අපිට ඊළඟට තියෙන ලොකුම අභියෝගය. ඒකට අපිට සහයෝගය හැම පැත්තෙම ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධ පක්ෂයෙන් දැන් මේ අනිත් ඒවට දඟලනවා වගේම විරුද්ධ පක්ෂ කට්ටිය මේවටත් කතා කරනවා. දැන් පහුගිය වෙලාවේ ඔය හාල් ගේන එකටවත් වීවිකුණ ගන්න බැරි එකටවත් කතා කරේ නැහැ. මම දැක්කා විපක්ෂ නායකතුමා හැමදාම 27-2 ප්‍රශ්නයක් අහනවා. හැමදාම ඇහුවා ප්‍රශ්නයක් මේ පාර්ලිමේන්තේ එපා වෙනකන් තਿੱත්ත වෙනකන්. ඇහුවද වීවිකුණ ගන්න බෑ කියලා? ගොවියට වෙච්ච හානිය පිළිබඳව ඇහුවද? නෑ. ඒව නෙමෙයි වෙන වෙන වල්පල් කතා කර කර හිටියා. හැබැයි අද ගිහිල්ලා ගොවි ජනතාවගේ ඡන්දෙ ඉල්ලනවා.
මං හිතන්නේ කොයි ජනතාව හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියලා මං හිතන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වුණත් ඒ වගකීම ඉෂ්ට කරේ නැත්නම් ඒක තමයි ඉරණම වෙන්නේ. මොකද මේ රටේ ගොවි ජනතාව සාමාන්‍ය විරෝධතාවලට එන්නේ නැහැ. හැබැයි ආවොත් ලේසියෙන් යන්නෙත් නැහැ. ඒක අපි හොඳටම දන්නවා. ඒ නිසා අපි ඒ ජනතාව ගැන විශ්වාසය තියලා කටයුතු කිරීමේ වැදගත්කම තියෙනවා. ඒ වගේම ජගත් සමරවික්‍රම මන්තුමා පෙන්නලා දුන්න අලි ප්‍රශ්නය, වනජීවී ප්‍රශ්නය මේක ඇත්ත. මේ ගැටලුව තියෙනවා. අපිට මේක විසඳගන්න බැරි වෙලා තියෙනවා. නියෝජ්‍ය කතා නායකතුමා දන්නවා අපේ දිස්ත්‍රික්කෙත් දැන් අලි 40ක් විතර ඉන්නේ ගමට ඇවිල්ලා. මේක අපි එලව ගන්න බලන කොහොමදවත් බෑ. ඒක එලවගෙන ගියාම ආයෙනවා. මොකද අලින්ගේ මේකට හේතුව තමයි අලින්ගේ භූමිය අපි අත්පත් කරගෙන තියෙනවා. ඒක අලින්ට ඉන්න දෙනක් නැති වුණා මේගොල්ල අර ගම්වලට එන්න පටන් ගන්නවා. අනිත් පැත්තට බැලුවම අලින්ගේ වර්ධනයකුත් තියෙනවා. ඒක අලි වැඩි වෙනවා, කැලෑව අඩු වෙනවා. ඒතකොට මේකේ මොකක්ද අවසාන ප්‍රතිඵලය? ගමට අලි ටිකේ නැහැ. මේක හැම තැනම බැලුවත්, හම්බන්තොට බැලුවත්, මොනරාගල බැලුවත්, අම්පාරේ, කුරුණෑගල, අනුරාධපුරේ, අනුරාධපුරේ නගර කිට්ටුවට ආව. ඉතින් මේ හැම තැනට පුත්තලමේ, පොළොන්නරුවේ, ඔය වවුනියාවේ මේ හැම තැනකම මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් මේක විසඳගන්න අපි සැලැස්මක් මේ වෙනකොට සකස් කරලා කමිටුවකුත් පත් කරලා තියෙනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කළ යුතුනේ. ඒ තමයි අලි මංකඩවල් නැත්නම් අලි ගමන් කරන මාර්ග 16ක් අබහිර කළා තියෙනවා. සමහර ඒවා රජයේ දේවල් වලට. මේ ගෙවලුත් හදලා තියෙනවා අලි මංකඩේ ගිලාන්ඩුවේ සල්ලි වියදම් කරලා. රජයේ පාසල් හදලා තියෙනවා මේ අලි මංකඩේ. පෞද්ගලික අංශය අල්ලගෙන තියෙනවා. මේ 16 විවෘත කර දවසට මේ අලි මිනිස් ගැටුම 50%කට වඩා ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන් වෙන මොනවත් නොකර. දැන් ඒකට අපි ආරම්භය තියෙනවා. මේ අවුරුද්දේ අපි 3ක් අයින් කරනවා. බලෙන් නෙමෙයි, යාට ඉඩම් මහවැලි අධිකාරියෙන් ඉල්ලගෙන තියෙනවා. අපි ආයෙත් ගෙවල් හදලා දීලා, වන්දියක් දීලා, වෙන ප්‍රදේශවල පත් කරලා අලින්ට ඒ ගමන් මාර්ගයේ ඉඩ දෙනවා. එතකොට සෑහෙන ප්‍රමාණයක් අඩු වෙන්න පටන් ගනී. ලබන අවුරුද්ද වෙනකොට ඉලක්කය තමයි මේ අලි මංකඩවල 16ම පුළුවන් නම් විවෘත කරලා ඉවරයක් කරන්න. එතකොට මේ අලි ප්‍රශ්නේ සෑහෙන්න අඩු වෙන. ඊට අතිරේකව මේ අලින්ට අලි වැටක්, ඒ වගේම අගල් සාර්ථක නම් ඒ සාර්ථක තැන්වල ඒවා, වෙනත් අර හයිවේ එකේ ගහපු වගේ මම කිව්වේ අලි වැටවල් ගහනවා නම් ඊට පස්සේ ඒ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා, මිල වැඩි තමයි. ඒ වගේ වැඩසටහන් වලට ජනාධිපතිතුමා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අපිට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි කටයුතු කරන මේ ප්‍රශ්නේ තවත් ආණ්ඩුවකට තියන්නේ නැතුව මේ ආණ්ඩු කාලයේම විසඳීම තමයි අපේ බලාපොරොත්තුව. මේ ආණ්ඩු කාලය තුළ මේ අලි මිනිස් ගැටුම නතර කරගන්න ගන්න තියෙන සියලුම ක්‍රියාමාර්ගවලට අපි ප්‍රවේශ වෙනවා. ඒ වගේම තමයි මන්ත්‍රීතුමාගේ වායු රයිෆල් සම්බන්ධව සහ වනසතුන් පිළිබඳව, වනසතුන්ගෙන් අති විශාල හානියක් සිද්ධ වෙනවා අපේ බවබෝබවලට. අපිට වෙන මොනවත් නොකර මේ සත්තු ටිකෙන් ආරක්ෂා කරගත්තත් තව 20කින් 30කින් අස්වැන්න සමහර ඒවයි වැඩි කරගන්න පුළුවන්. පොල් විතරක් මිලියන 93ක් පොල් ගෙඩි වඳුරෝ රිලව් දඬුලෙන්නු විනාශ කරනවා මේ පහුගිය මාස 6ට අපි ගත්ත විස්තර. ඉතින් ඒ වගේ තමයි හැම එකකම මල් ළඟ තියෙන විවිධ විදියට වී කොච්චරද විනාශ වෙන්නේ, එළවලු කොච්චරද, පළතුරු කොච්චරද, විශාල විනාශයක් සිද්ධ වෙනවා. මේකටත් මම ආපු ගමන් අමාත්‍යංශ දෙකේ ලේකම්වරුන්ගෙන් ප්‍රධානත්වයෙන් කමිටුවක් හැදුවා. දැන් ඒක දිගට සත් කැඳෙවුවා. විශේෂඥයාව දැන් වාර්තාවක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි සත්ත්ව ලෝලීන්ට ආරාධනා කරා. මොකද මේ සතුන් වෙනුවෙන් පෙනී හිටින කණ්ඩායම් ඉන්නවා. එයාට අපි කිව්වා යෝජනා දෙන්න කියලා. ඒ යෝජනා දුන්නට පස්සේ අපි ඉතා ඉක්මනින් මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න. මේකට වායු රයිෆල් නම් මං හිතන්නේ එච්චර සාර්ථක වෙනවා කියලා. මොකද වායු රයිෆල් පාවිච්චි කරාම ඊළඟ මේ ඉඩමෙන් ඊළඟ ඉඩමට යන්න
මිනිත්තු දෙකයි ගරුවෙම්.
හරි. මොකද රිලව් වඳුරෝ 112,000 විතර ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ වැඩිපුර ප්‍රමාණය. ඒ සාමාන්‍ය කැලේ ඉන්නවට අමතර. ඒක මේක මේ කියනවා වායු රයිෆල් එක කියනවා, තවර විස්මුණු දාගෙන යනවා කියනවා, රතිඤ්ඤ පත්තු කරනවා කියනවා. ඒ කොහෙන්වත් මේ සත්තු එක තැනකින් තවත් තැනකට යන එක විතරයි වෙන්නේ. මේ ඉඩමෙන් ගිහලා ඊළඟ ඉඩමේ කනවා. ඉතින් එමනම් ඒකට වෙන ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනවා. ඒකට යෝජනා ඇවිල්ලා තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේත් යෝජනා අරගෙන තියෙනවා. පිටරටවල තියෙන යෝජනා, ඒ වගේම අපේ රටේ තියෙන යෝජනාත් අපි අරගෙන තියෙනවා. අරගෙන අපි මේ වෙනුවෙන් වැඩපිළික් ඉදිරියේ සකස් කරන්න, කටයුතු කරන්න මේ වන විටත් සූදානම්. හැබැයි ඊට කලින් අපි අර සත්වලෝලින්ට කිව්වා ඒ අයගේ අදහසක් තියෙනවා නම්, යෝජනාවක් තියෙනවා නම් ඊට පෙර අපිට ඒ යෝජනාව දෙන්න අපි ක්‍රියාත්මක කරන්නම් කියලා. ඒ නිසා මම මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අදහස් දැක්වුවා අපේ ලලිත් වර්ණකුමාර මන්තුමත්, ඒ වගේම දොළොවත්ත මන්ත්‍රීතුමත් මේ කරුණු ඉදිරිපත් කරා. එතුමන්ලටත් අපේ ස්තුතිය පුද කරමින් මේ කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන ප්‍රශ්න ගණනාවකට අපි මේ ජාතික ප්‍රතිපත්තිය හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, ආයතන ඒකාබද්ධ කළා, ආයතන වලට නවීන තාක්ෂණය ගෙනල්ලා අපි නව ගමනකට මේ අවුරුද්ද යන්න සූදානමින් ඉන්නවා. අපිට අවශ්‍ය දේ අපේ රට තුළ නිෂ්පාදනය කරගන්න, රටින් ගෙනල්ලා කන්න නෙමෙයි අපේ අපේ බලාපොරොත්තුව, අපේ ගොවීන් ගැන විශ්වාසය තියලා අපිට අවශ්‍ය දේ අපේ රටේ නිෂ්පාදනය කරගන්නත්, ඒ වගේම විදේශ වෙළඳපොළට යවලා ඩොලර් හොයන වැඩපිල්ලක් ක්‍රියාත්මක කරන්නත් තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානමින් ඉන්නේ සඳහා කටයුතු කරන බවත් සාතික කරමින් මාඩිනෝ ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. අද දින න්‍යායපත්‍රයේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව 2023 පළවෙනි මාසේ 17 වන දින පෙරවරු 9:30 දක්වා කල්තබුනා.